SBS සිංහල වැඩසටහන්ට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ බාගත කරගන්න.
සතියක් ගෙවිලා මීළඟ සතිය ආරම්භ වන අද දවසේදී අපි සූදානම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පසුගිය සතිය පුරාම සිදුවුණු උණුසුම් දේශපාලනික තත්ත්වීති පිළිබඳව විග්‍රහයක යෙදෙනට සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම් හරහා මේ කාර්යතාවයට දැන් ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනෝ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා. ප්‍රියන්ත, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂේ.
ඔව්, දැන් පසුගිය සතියේ සිදුවුණු විශේෂිත සිදුවීම්, විශේෂයෙන්ම දේශපාලනික උණුසුමක් ගත සිදුවීම් පිළිබඳව කතා බහ කරන්නට කලින් මා කැමැති අවධානය යොමු කරන්න ප්‍රියන්ත, මේ 4 වෙනිදාට ඉදලා තිබුණු ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් උත්සවය පිළිබඳව. මුලින් මා කැමැති දැනගන්නේ නිදහස් උත්සවයේ අස්රිය සහ ගැඹීරත්වය කොහොමද අපිට ඔබට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ ගාලු මුද්‍ර පිටිනියේදී සිදුවුණු මේ උත්සවයත් එක්ක?
ඔව් දිලෘක්ෂී, 69 වෙනි නිදහස් දින සැමරුම මහත් අභිමානයෙන් කොළඹ ගාල්ලු මුද්‍ර පිටියේදී පැවැත්වුණා. වෙනදා වාගේම මෙවරත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උත්තමාචාර පෙළපාලි, ඒ වගේම සංස්කෘතික සම්දර්ශන, පාසල් දරුවන්ගේ සහභාගීත්වයක් තිබුණා. එම සම්දර්ශන ඔස්සේ මහත් අභිමානවත් ආකාරයෙන් වෙනදා වාගේම 79 නිදහස් උළෙලද කොළඹදී පැවැත්වුණා. ඒත් එක්කම දිලෘක්ෂී, ආණ්ඩුව නියෝජනය කරමින් මැති අමතුරු සියලු දිනම් පාහේ, එක්කම තානාපති නිලධාරීන් සියලු දිනම් පාහේ මෙම අවස්ථාවට එක්වී සිටියා. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දක්නට ලැබුණේ නැහැ. සුවිශේෂම කාරණය වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සහභාගී වී සිටියේ නැහැ. එම අවස්ථාවේ ඔහු වෙනත් කාර්යයක් සඳහා වෙනත් ප්‍රදේශයක උත්සවයක් සඳහා සහභාගී වී සිටියා. එය කැපිපෙන ලක්ෂණයක් බවට පත් වුණා මෙවර නිදහස් දින උළෙලේදී.
හොඳයි ප්‍රියන්ත, අපි මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරපු අදහස්, විශේෂයෙන්ම 69 වෙනි නිදහස වෙනුවෙන් රටේ ජනාධිපතිවරයා විදිහට පළ කරපු අදහසත් උපයෝගී කර ගැනීම වටිනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වත්මන් ජනාධිපතිවරයා විදිහට 69 වෙනි නිදහස් උළෙලා මත මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මෙවැනි වූ අදහසක්.
අපි රජයක් විදිහට කැප වී සිටින්නේ රට තුල වාර්ගික සංහිඳියාව, ආගමික සහජීවනය ශක්තිමත් වීම සඳහා ප්‍රමුඛත්වයක් දී කියන එක සඳහන් කළ යුතුයි. වසර 30කට අධික කාලයක් අපේ රට LTT ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට සටන් කළ විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම ඉතාමත් අවශ්‍යයි. අද වගේ දවසක ගණනක් ආබාධිත වුණා. 30 වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සියලු දෙනාම පරාජිතයෝද, ජීවිත රැකගත් සියලු දෙනා ජයග්‍රාහකයෝද. මේ පිළිබඳව කතා කරන විට එම ඛේදවාචකයෙන් මිය නොගොස් ජීවත් වන අප සියලු දෙනාම ඉන් උගත යුතු පාඩම මෙනෙහි කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. ජාතික සමගිය සඳහා මේ ගෙනෙන වැඩපිළිවෙල ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පැස්සුමට ලක් වෙලා තිබෙනවා. ඊට විරුද්ධව කටයුතු කරන අවස්ථාවාදී බලවේග, රටට විරුද්ධව කටයුතු කරන බලවේග වශයෙන්ුයි මම හඳුන්වන්නේ.
ඔව්, ඇත්තටම මේ ගාලු මෝදර පිටියේදී මේ ආකාරයෙන් උත්සවශ්‍රීයෙන් 69 වෙනි නිදහස් උළෙල සැමරෙන අතරතුරේදී දිස්ත්‍රික් වශයෙන් සංවිධානය කරපු ඇතැම් අතිරේක නිදහස් උළෙලවල්වලදී යම් යම් විරෝධතාත් ප්‍රකාශ කිරීම දකින්නට ලැබුණා. උතුරු දකුණු ප්‍රදේශ දෙකින්ම මේ විරෝධතා මතු වුණා. එහිදී ප්‍රමුඛයෙන් කැපිපෙනෙන උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පැවැත්වුණු උද්ඝෝෂණේ, එහිදී උතුරු පළාත් මන්ත්‍රී ශිවාජි ලිංගම් මහතාගේ ප්‍රමුඛත්වයෙන් තමයි මේක පැවැත්වුණේ. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය කළු දිනයක් කියලා දෙමළ ජාතිකයන්ට.
අද නිදහස් දිනේ අපේ දෙමළ ජනතාවට දුක දිනේ, කළු දිනේ. හමුදාවට බාර වෙලා ඉන්න කට්ටිය කොයිද ඉන්නේ? අත්බංගුවට ගත්ත කට්ටිය කොයිද? බලයෙන් අරගෙන ගිය කට්ටිය කොයිද? දෙමළ දේශපාලන සරකරෝ නිදහස් කරන්න ඕන කියලා අපි ඉල්ලීම කරන්නේ. දෙමළ ජනතාවගේ ඉඩම හමුදාව වාම ඉවතෙන්න ඕන කියලා අපි ඉල්ලීම කරන්නේ. දේශීය පරික්ෂණ අපිට එපා. විදේශීය පරික්ෂණ ඕන. 101 මාර හමුදාව උතුරු පළාතේ ඉන්නේ, එළියට යන්න ඕන කියලා තමයි අපේ ඉල්ලීමක්.
හොඳයි, ශිවාජි ලිංගම් මන්ත්‍රීවරයා ආකාරයෙන් සඳහන් කරපු ඒ ප්‍රකාශය පිළිබඳවත්, මේ විරෝධතාව පැවැත්වුණු ආකාරය පිළිබඳවත් අපි විශේෂයෙන් කරුණු දැනගන්න කැමති. ප්‍රියන්ත, මේත් එක්කම රටේ අනිකුත් පළාත්වල පැවැත්වුණු විරෝධතා පිළිබඳවත් ඔබෙන් දැනගන්නට කැමති.
ඔදිලික්ෂ ඇත්තටම නිදහස් දිනේ දවසේ යාපනයේ පැවැත්වුණ විරෝධතාවයක්. එම විරෝධතාවය ඔවුන් හඳුන්වා තිබුණේ කළු විරෝධතාවයක් ලෙසයි. ඒකට මූලිකත්වයේ ගත්තේ දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්. ඔහු කලින් ඉඳලම ප්‍රකාශ කරලා තිබුණා කොළඹ නිදහස් දිනය පැවැත්වෙද්දී එහෙම නැත්නම් ජාතික කොඩිය එසවෙද්දී ඔවුන් විරෝධතාවයක් පවත්වන බව යාපනයේදී. ඔවුන් ප්‍රකාශ කළේ ප්‍රධාන වශයෙන්ම විදේශීය විනිසුරුවන් ගෙන්වලා ශ්‍රී ලංකාව තුළ සිදුුණායයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුයි. එවගේම උතුරේ සිටින හමුදාව ඉවත් කළ යුතුයි. දැනට සිටින හමුදාව එවගේම අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නය මතු කළා. හමුදාව නැත්නම් ආරක්ෂකාංශ ජනතාවගේ ඉඩම් වල තවමත් පදිංචි වී සිටින බවට සඳහන් කරමින් එම ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුයි. එත් එක්කම LTT සම්බන්ධකම් පවතින සිරකරුවන් තවම සමහර බන්ධනාගාරවල සිටිනවා. ඔවුන් නිදහස් කළ යුතුයි නැත්නම් නඩු පැවරිය යුතුයි. මේ ආදී වශයෙන් ඉල්ලීම් ගණනාවක් සඳහන් කරමින් එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා එවගේම ආනන්ද ශස්තරන මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව වෙලා සිටියා. ඔවුන් යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වුණු නිදහස් දින උත්සවයට සමගාමීව විරෝධතා පාගමනින් ඇවිත් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළත් පොලිසියේ වැළැක්කුවා. විශේෂයෙන් පොලිසිය අධිකරණ නියෝගයක් කරන් තිබුණා ඊට ඇතුළු වීම සඳහා ඔවුන්ට අවසර ලබා නොදීමට. එහිදී පොලිසිය සහ සිවාජිලිංග මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සමග යම් කිසි ආකාරයක උණුසුම් තත්ත්වයක් පවා ගොඩනැගුණා. ඊට අමතරව මුළුතිව් දිස්ත්‍රික්කෙත් මේ ආකාරයෙන් විරෝධතාවයක් පැවැත්තුණා. මුළුතිව් දිස්ත්‍රික්කේ පුදුකුරු ඉරුප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන මාර්ගය අවහිර කරමින් බිම වාඩි වී විරෝධතාවයක් පවත්වලා තිබුණා පිරිසක්. ඔවුන් තිල්ලා සිට තිබුණේ ඔවුන්ගේ ඉඩම් සම්බන්ධ ප්‍රශ්නේ, අතුරුදුවන් වූවන් පිළිබඳ ප්‍රශ්නේ. විග්නේශ්වරන් උතුරු පළාතේ මහඇමතිවරයා පවා එම අවස්ථාවට ගිහිල්ලා ඔහු ජනතාවට පොරොන්දු වී තිබුණා ප්‍රශ්නේ විසඳන බව. එහෙම උතුරේ විරෝධතා පැවැත්තෙද්දී ඊට අමතරව දකුණේ යම්කිසි ආකාරයක ප්‍රධාන ජාතික උත්සවයට අමතරව වෘත්ති සමිති මට්ටමින් විරෝධතාවයක් පැවැත්වුණා. විශේෂයෙන්ම කොළඹදීම තමයි ඒක පැවැත්වුණේ. කොළඹ වෘත්ති සමිති එකමුතුව විසින් කොළඹ උද්ඝෝෂණයක් පවත්වලා විහාර මහදේවී උද්‍යානයේ අසල ඉඳලා පාගමනින් ගිහිල්ලා අවසානයේ මහජන පුස්තකාලයට ගිහිල්ලා රැස්වීමක් පවත්වලා ඔවුන් ප්‍රකාශ කළ තිබුණෙත් නිසි ආකාරයේ නිදහසක් භුක්ති විඳිය නොහැකි නිසා වෘත්ති මට්ටමින් ඔවුන් උද්ඝෝෂණයක් පවත්වන බව. එවැගේම ඔබ දන්නවා කොළඹ ටෙලිකොම් මෑන් පවර් සේවකයන් දින 40කට අධික කාලයක් තිස්සේ විරෝධතාවයක් පවත්වනවා. ඔවුනුත් නිදහස් දිනේදී ඔවුන්ගේ උද්ඝෝෂණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියා. මේ නිසා ප්‍රධාන ජාතික නිදහස් දින උත්සවයට අමතරව උතුරේ සහ දකුණේ දේශපාලන සහ වෘත්තීමේ මට්ටමින් උද්ඝෝෂණ පැවැත්වුණා නිසි ආකාරයේ නිදහසක් භුක්ති විඳිය නොහැකි බව පවසමින්.
අපි මීළඟ කාරණයට යමු. කැබිනට් සංශෝධනය. කැබිනට් සංශෝධනය පිළිබඳව වන කතාබහ අපි දැන් සති කිහිපයක තිස්සේ සිට කරගෙන යනවා. එක් එක් සතියේදී මේ සම්බන්ධව යම් යම් අලුත්තරතුරු වාර්තා වෙමින් පවතින වාතාවරණයක මේ සතිය වෙනකොට අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් ප්‍රියන්ත, පසුගිය සිකුරාදා ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ප්‍රධානත්වයෙන් ප්‍රධාන පක්ෂ දෙක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් අතර මේ සම්බන්ධව සිදුනායයි පැවසෙන සාකච්ඡාව. ඔබට කියන්න පුළුවන්ද මොන වගේ කරුණුද මේ සාකච්ඡාවෙන් පසු එළියට ආවේ කියලා?
උදිරුක්ෂ ඇත්තටම කැබිනට් සංශෝධන එහෙම නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් වෙන බව මීට මාසයකට පමණ පෙර ආතුව සිට අපි මෙම වැඩසටහන හරහාම ඔබ වෙත දෙන ආව යම් යම් තොරතුරු, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපාර්ශ්වයෙන් නියෝජනය කරන අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ කළා තිබුණා. ඒ අතර වාරයේදී තමයි පසුගිය සතියේ, ඒ කියන්නේ සිකුරාදා දිනේ, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකිනෙකාට විශේෂ සාකච්ඡාවක් සඳහා එකතු වෙන්නේ. මේ විශේෂ සාකච්ඡාව විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මට්ටමින් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට තමයි මෙම හමුවීම සිද්ධ වෙන්නේ. මෙම හමුවීමට ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ජනාධිපතිවරයාට අමතරව මහින්ද අමරවීර අමාත්‍යවරයා, SB දිසානායක අමාත්‍යවරයා, එවැගේම නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා, එවැගේම රසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සඳහා සහභාගී වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා, කබීර් හෂීම් අමාත්‍යවරයා, එවැගේම අතේ විරාජ් කාර්යසම අමාත්‍යවරයා, එවැගේම තලතා අතුකෝරල අමාත්‍යවරිය මේ සඳහා සහභාගී වී තිබෙනවා. මොවුන් මෙතනදී විශේෂයෙන්ම සාකච්ඡා කර තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා අරගෙන යන මේ සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ගත යුතු පියවර මොනවාද, දෙපාර්ශ්වීය විවේචනයන් තියෙනවා, ඒ පාර්ශ්වයන් එකිනෙකාට විවේචන එල්ල කරගන්නවා, ඒ වගේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් ඉල්ලීම් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් මෙම විවේචනය පැනනගිලා තිබුණා. තවත් අමාත්‍යංශ ගණනාවක් සම්බන්ධයෙන් විවේචනය පැනනගිලා තිබුණා. මේ නිසා කැබිනට් මණ්ඩල සංශෝධනය කෙසේ සිදුවිය යුතුද, කවදා සිදුවිය යුතුද යන මෙහිදී සාකච්ඡාවට ලක්විය තිබෙනවා. එහෙත් ක්ෂණිකව කැබිනට් සංශෝධනයක් සිදු වන පාටක් පෙනෙන්නේ නැහැ. එහෙත් ජනාධිපතිවරයාගෙන් බොහෝ අය ඉල්ලීම් කර තිබෙනවා සමහර අමාත්‍යංශ ඉක්මනින් වෙනස් කළ යුතු බව. ඒත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමි වෙලා තියෙන අමාත්‍යතුරු විෂයන් වෙනස් වෙන ආකාරයක් මෙහිදී සාකච්ඡාවට ලක් වෙලා නැහැ. ඒත් මේ විෂයන් වලට පත් කරන පුද්ගලයන් වෙනස් වෙන ආකාරයක් සම්බන්ධයෙන් තමයි සාකච්ඡාවට ලක් වී තිබෙන්නේ අපට ලැබෙන තොරතුරු අනුව.
ප්‍රියන්තාර, ඔබ සඳහන් කරපු එක්තරා කාරණාවක් සම්බන්ධයෙන් මීට වඩා ටිකක් වැඩියෙන් තොරතුරු මා දැනගන්නට කැමතියි. ඔබ සඳහන් කළා ජනාධිපතිවරයාට MM යෝජනා ඇවිල්ලා තියෙනවා කියලා. ඇතැම් අමාත්‍යංශ වලට අදාළ අමාත්‍යවරුන් සහ ඒ කටයුතු මෙහෙවන අනිකුත් දේශපාලන චරිත වහාම වෙනස් කළ යුතුයි කියලා. දැන් ඔය අතරින් ප්‍රමුඛයට අපිට කතා බහ කරන්න පුළුවන් මුදල් අමාත්‍යංශය සම්බන්ධව ඇති වෙලා තියෙන චෝදනාව. බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව ප්‍රධාන පක්ෂ දෙක අතර තියෙන්නේ දැඩි විරෝධතාවක් මේ සම්බන්ධව. එක්සත් ජාතික පක්ෂය අය මේට විරෝධතාවය දැක්වුවත් ඇතැම් වෙලාවට ඒ ප්‍රසිද්ධිය ප්‍රකාශ නොකර සිටින තත්වයක් අපි දකිනවා. ඉතින් මේ තත්වය යටතේ අපිට වාර්තා වෙනවා යම් යම් අභ්‍යන්තරික සාකච්ඡා සහ බලපෑම් ජනාධිපතිවරයාට මතුවෙමින් පවතිනවා කියලා මුදල් අමාත්‍යංශය තමන්ගේ විෂයපතයට ආයත් කරගන්න, මුදල් අමාත්‍යංශය තමන්ගේ යටතට අරගන්න කියන බලපෑම. මේ සම්බන්ධයෙන් මොනවද ඇත්තටම මේ වෙනකොට වාර්තා වෙමින් පවතින කරුණු?
ඔදිලුක්ෂ, ඇත්තටම මුදල් අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස කැබිනට් මණ්ඩලයේම බොහෝ අමාත්‍යවරුන් ඉල්ලීම් කරලා තිබෙන බව තමයි අපට වාර්තා වෙන්නේ. ඒකෙදී මේ කාරණා කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි මේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බොහෝ විවේචන අමාත්‍යවරුන්ට පැවතීම. ඒකේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරුන් වෙන්න පුළුවන්, ඔවුන්ට විශාල විවේචන සංඛ්‍යාවක් මේ සම්බන්ධයෙන් තිබුණා. දැන් එක් කාරණයක් තමයි දැන් බැඳුම් කර සිද්ධිය සම්බන්ධ විගණකාධිපතිවරයාගේ වාර්තාව. දැන් මේ විගණකාධිපතිවරයාගේ වාර්තාව තමන්ට ලබා දෙන්න කියලා මුදල් අමාත්‍යවරයා රවි කරුණානායක මහතා යම්කිසි ආකාරයක බලපෑමක් කළා කියන එක වාර්තා වෙලා තියෙනවා. ඒත් මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කියලා තිබුණේ එහෙම තමන්ට අවශ්‍යතාවයක් නැහැ විධායකයට එම වාර්තාවන් ලබා දීමට, තමන් බැඳී සිටින්නේ ව්‍යවස්ථා දායකයට එම වාර්තා ලබා දීමට. කෙසේ වෙතත් අමාත්‍යවරයා නිසියාකාරයෙන් ඉල්ලීමක් කළොත් ඒ ලබා දිය හැකි. මේ වෙනකොටත් අමාත්‍යවරයාට එම වාර්තාව ලබා දීලා තියෙනවා කියලා ප්‍රකාශ කරලා තිබුණා. කොහොම වෙතත් එතන යම්කිසි ආකාරයක ගැටලුවක් තිබුණ බව පැහැදිලි. ඒ වගේම සමහර වාර්තාවල සඳහන් වෙලා තිබුණා රවි කරුණානායක අමාත්‍යවරයාගේ එම අමාත්‍යංශයේ සඳහා වෙනත් කෙනෙක් නම් වශයෙන් යෝජනා කිරීමක් සම්බන්ධනුත් වාර්තා පළ වෙලා තිබුණා. විශේෂයෙන්ම රවි කරුණානායක අමාත්‍යවරයාට ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය ලබා දීමටත්, ඒත් එක්කම ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශයේ සිටින චන්දින් වීරක්කුඩි අමාත්‍යවරයාට ඉඩම් අමාත්‍යධූරය ලබා දීමටත්, ඒ වගේම රවි කරුණානායක අමාත්‍යවරයාගේ මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා පත් කිරීමටත්, ඒ වගේම කබීර් හෂීම් අමාත්‍යවරයාව ඔහු ධර්ණ අමාත්‍ය පදවියෙන් ඉවත් කර ඔහුව මුදල් අමාත්‍යවරයා ලෙස පත් කිරීමටත්, මේ වගේ විවිධ යෝජනා සම්බන්ධයෙන් වාර්තා පළ වෙලා තිබුණා. සරත් අමුණුගම අමාත්‍යවරයාත් මේ සඳහා යෝජනා වෙලා තිබුණා. නමුත් සරත් අමුණුගම අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිසා එක්සත් ජාතික පක්ෂයේ ඒ සම්බන්ධයෙන් කැමැත්තක් පළ කර තිබුණේ නැහැ. කොහොම වෙතත් මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් තමයි ප්‍රධානම ප්‍රශ්නේ පැනනගිලා තියෙන්නේ. ඊට අමතරව තවත් අමාත්‍යංශ ගණනාවක වෙනස්කම් සිද්ධ වෙන නියමිතය මම අර කලින් කිව්වා වගේම මෙහිදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුව පිහිටවනකොට විෂන් වෙන් කරගත්තා. එම නිසා මේ විෂන් වෙන් නැවත වෙනස් වීමට හේතුවක් නැහැ. ඔවුන් එවැනි තත්ත්වයකට කතාබහ කරලා නැහැ. නමුත් ඔවුන් බෙදාගත්ත විෂයන්ම අමාත්‍යවරුන් වෙනස් කරලා යලි සකස් කර ගැනීමක් තමයි කැබිනට් සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් තියෙන විවේචනය තමයි ප්‍රධාන වශයෙන්ම මේකට හේතු වෙලා තිබුණේ. හැබැයි මුදල් අමාත්‍යවරයා මහනුවරදී ප්‍රකාශ කරලා තිබුණා ඊයේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහපු වෙලාවට වැඩ නොකරන අයට කිහිප දිනකට තමයි මුදල් අමාත්‍යවරයා වෙනස් කිරීමේ උමනාව පවතින්නේ කියලා. ඒ කියන්නේ ඔහුටත් වෙනස්කමක් සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් දැනීමක් ඔහුට තිබෙන බව එයින් පෙනෙනවා.
මීළඟ ප්‍රධාන කාරණාව විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් මාළබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සම්බන්ධව ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වය. සයිටම් එක සම්බන්ධව විශාල අර්බුදයක් පසුගිය කාලයේදී ගොඩනැගෙමින් පැවතුණා. ඊට පස්සේ පසුගිය සතියේදී අපි දුටුවා මේක උසාවිය මගින් නීත්‍යානුකූල තත්ත්වයට පත් කරන ආකාරයක්. එක්තරා ශිෂ්‍යයෙක් මේ සම්බන්ධව ගොනු කරලා තියෙන නඩුවක් කරහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරහා ඉන් අනතුරුව ගොඩනැගුණු වාතාවරණ ඉතාමත්ම දරුණු වාතාවරණයක් ශිෂ්‍ය උද්ඝෝෂණ සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජන එක කල්පනා කරද්දි මේක දැන් විශාල කතාබහට ලක්වන ඉක්මන් විසඳුමක් අවශ්‍ය තත්වයට පත් වෙලා තියෙන මාතෘකාවක්. මේ සයිටම් විශ්වවිද්‍යාලය සම්බන්ධව දැන්ට ඇති වෙලා තියෙන තත්වය, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පැත්තෙන්, ශිෂ්‍යයන්ගේ පැත්තෙන්, රජයේ පාර්ශවයෙන් මේ හැම පැත්තෙන්ම අපි කරුණු දැනගන්න කැමතියි ප්‍රියන්ත.
ඔව් මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සම්බන්ධයෙන් ප්‍රශ්නය උණුසුම් මාතෘකාව බවට පත් වුණා පසුගිය සතියේ ශ්‍රී ලංකාව තුළ. මොකද අධ්‍යක්ෂණාධිකරණය නියෝගයක් ලබා දුන්නා සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල වෛද්‍ය උපාධියක්, ඒ වගේම වෛද්‍ය සභාව විසින් එම උපාධිය නීත්‍යානුකූලව පිළිගත යුතුයි කියලා. නමුත් මේ තීන්දුව තුළ තිබෙන හරයට එරෙහි වෙමින් බොහෝ අය උද්ඝෝෂණ පවත්වන්න පටන් ගත්තා, එරෙහිව අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තා, සමහර අය උද්ඝෝෂණ ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, එන වෛද්‍ය පීඨවල ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරී කමිටුව පසුගියදා කොළඹදී විශාල උද්ඝෝෂණයක් විරෝධතා පාගමනක් පැවැත්වුවා. මේ විරෝධතා පාගමන කොළඹ රථවාහන ප්‍රතිබදයක් ඇති කරමින් සම්පූර්ණ රටේම අවධානය දිනා ගනිමින් පැවැත්වුවේ. එතනදී ඊළඟ විශේෂ කාරණය තමයි පොලිසිය විසින් කඳුළු ගෑස් වල ප්‍රහාරයක් ඔවුන්ගේ උද්ඝෝෂණය වෙත එල්ල කිරීම. එපමණකින් නැවතුනේ නැහැ පොලිසිය, 21 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඉන් අනතුරු ඔවුන්ට අප ලබා දුන්නා. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ප්‍රකාශයක් කරමින් ඔවුන් කිව්වා වෛද්‍ය ශිෂ්‍යයන්ට තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන අනාගත වෛද්‍යවරුන්ට. එම නිසා ඔවුන් ඊළඟ දවසේ වරුවක් වැඩ වර්ජනයක නිරත වුණා. ඒක ලොකු බලපෑමක් බවට පත් වුණා ශ්‍රී ලංකාව තුළ. ඊ අනතුරු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා පැහැදිලිවම කිව්වා තවත් සතියක් ආණ්ඩුවට කල් දෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට රාජිත් සේනාරත්න අමාත්‍යවරයාට බලතල තිබෙනවා වෛද්‍ය සභාව මීට කලින් ලබා දී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න. වෛද්‍ය සභාවට පෙර පැහැදිලිවම කියලා තිබුණා මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය පිළිගත නොහැකි, විශේෂයෙන්ම අඩුපාඩු තිබෙනවා, එම අඩුපාඩු සකස් කරගත්තු පමණයි පිළිගත හැකි සවුන් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළ තිබුණා. එම නිර්දේශ පිළිගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා උසාවියට ප්‍රකාශ නොකළ බව, එම ප්‍රකාශ කළා නම් උසාවිය මේ ආකාරයෙන් තීන්දුවක් ලබා නොදෙන බව තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ තියෙන්නේ. තවත් කියනවා රාජසේනරත්න අමාත්‍යවරයා සයිටම් වෛද්‍ය විද්‍යාලයට පක්ෂපාතිත්වය දරමින් එය නීත්‍යානු කිරීමට උදව් උපකාර වන ආකාරයේ හැසිරීම කවුගෙන් දක්නට ලැබෙනවා කියලා. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජ වෛද්‍ය නිලධාරී සංගමය අතර දැඩි මත ගැටුමක් ඇති වුණා. ඒ වගේම ඔවුන් මේ පිළිගන්නේ නැහැ කියලා කියනකොට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංගමයේ නියෝජනය කිරීමෙන් එහි සභාපති කැමුණු විජේරත්න මහත්මයා කියනවා අධිකරණ තීන්දුවට ගරු කරන්නේ නැත්නම් අධිකරණ අපහාස කිරීමක් සිද්ධ වෙනවා, ඒ අනුව නඩු පැවරීමට ඔවුන්ට හැකියාවක් තියෙන බව. කෙසේ වෙතත් අවසානයේ වෛද්‍ය සභාව තීරණය කරලා තියෙනවා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්න මෙම තීන්දුව සම්බන්ධයෙන්. මොකද දැනට සිටින වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැහැදිලිවම කලින් ප්‍රකාශ කළ තිබෙන කිසිසේත්ම තමන් මීට කැමැත්ත පළ කරමින් අත්සන් තබන්නේ නැති බව. ඒ අනුව වෙනත් වෛද්‍ය සභාවක් පත් කරගෙන වෛද්‍ය සභාව නැතුව ඒ වෛද්‍ය සභාව හරහා මේ සම්මත කර ගැනීමට නැත්නම් මීට කැමැත්ත ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවට තමයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ තිබුණේ. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි සමාජවාදී පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් රසක් බොහොම පැහැදිලිව කියලා දුනා මේ සිදු කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ, ආණ්ඩුව නිසි ආකාරයෙන් සමාජතර නිසි ආකාරයෙන් මීට මුහුණ දී යුතුයි, ඔහුගේ කාර්යභාරය හරියට ඉටු කළහොත් මාළ මේ සයිටම් විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ නීත්‍යානුකූල පිළිගැනීමට ලක් නොකර රජයේ ස්ථාවරයේ පැහැදිලි කළ හැකියි කියලා. ඒ වෙනත් වෛද්‍ය සභාවත් අභියාචනයක් ඇලී ඉදිරිපත් කරනවා නම් ඔවුන් පැහැදිලිව කියනවා නම් මේ සඳහා නිසි තම නිර්දේශ තමන් ලබා දීලා තියෙනවා, එම නිර්දේශ අනුගමනය කිසිම අවස්ථාවක ලියාපදිංචි ලබා දෙන්නේ නැහැ කියලා මේ ආණ්ඩුවට ලේසි පහසු ප්‍රශ්නයක් බවට පත්වන්නේ නැහැ. ඒත් එක්කම ඉතා පැහැදිලිව කියන්න ඕන කාරණයක් තියෙනවා තව. වෛද්‍ය සභාව පැහැදිලිව කියන කාරණේ තමයි මෙම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තුළ පවතින රෝහල, එම රෝහලට රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ ඉතා අඩුවෙන්. එය වෛද්‍ය විද්‍යාලයක් ලෙස එය පිළිගැනීමට උග්‍රම ප්‍රශ්නයක්. ඒක තමයි උන් කියන්නේ. ඒ නිසා ලියාපදිංචි සුදුසු නෑ. ඒක නිසා මේ ලියාපදිංචි සුසු ආකාරයට පත් කරගන්න ඉන් අනතුරු ලබා දිය හැකි ඔවුන්ට කැමැත්ත. එවැනි ආකාරයකට පත් කරගන්නේ නැත්නම් කිසිසේත්ම වෛද්‍ය සභාව අනුමත කරන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඒ නිසා මේ තත්ත්වය මත සතියක් ආණ්ඩුවට කල් දීලා තියෙනවා වෛද්‍යවරුන්. එම සතිය තුළ විසඳුමක් ලැබුණ නැත්නම් විශාල දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි. ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඊයේ දිනේ රටපුරා විවිධ ස්ථානවල මීට විරෝධී පළ කරමින් විරෝධතා සංවිධානය කළ තිබුණා. නිසා මේ ශිෂ්‍යෝ, වෛද්‍යවරු, විපක්ෂයේ මේ සියල්ලම එකතු වූ කල මීට ආණ්ඩුව නිසි විසඳුමක් ලබා නොදුනොත් එහෙම නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ග තුල හරි විසඳුමක් ලැබුණොත් විශාල උද්ඝෝෂණ රැල්ලක් රට තුළ ඇති වෙන්න පුළුවන් කියන පෙරනිමිත තියෙනවා දිලුක්ෂි.
මීළඟට අවධානය යොමු කරමු ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රවිෂ්ටයත් සමඟ ඇමරිකාවේ සිදුවුණු යම් යම් රාජ්‍යතාන්ත්‍රික තනතුරු වෙනස්වීම කොහොමද ශ්‍රී ලංකාවට බලපාලා තියෙන්නේ කියලා. ඇත්තට මේ කාරණාව කතාබහ කරන්න ප්‍රමුඛ හේතුව බවට පත්වෙන්නේ මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වුණු ඇමරිකානු නියෝජිතවරිය සමන්තා පව, ඒ වගේම දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ බහරව සිටින ඇමරිකානු නියෝජිතවරිය නීෂා බිස්වාල් කියන දෙදෙනාම තනතුරෙන් ඉවත් කරලා ඒ සඳහා අලුත් අයවලුන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කළා තියෙනවා. මේකත් එක්කම මේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයත් සමඟ ඒකාබද්ධව මේ චෝදනා ඇතුළත් පත්‍රය මේ යෝජනාවලිය ගොනු කරලීම සඳහා විශේෂයෙන් කටයුතු කරපු මේ පුද්ගලයන් දෙදෙනා සමන්තා පව, නීෂා බිස්වාල් ඇතුළු තවත් නිලධාරීන් සිටිනවා. මේ නිලධාරීන් ඉවත්වීම ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් නිර්මාණය කරනවා. ශ්‍රී ලංකාවට එළවෙලා තියෙන මේ චෝදනා ඉවත් කර ගැනීම සඳහා කියන කාරණාව සාකච්ඡාවට බඳුන් වෙමින් පවතිනවා. මේ නිසා මම කැමති ප්‍රියන්ත, ඇත්තටම මේ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ කොයි වගේ ප්‍රවණතාවක්ද මේ වෙනකොට ඇති වෙලා තියෙන්නේ කියන කාරණාව දැනගන්න රජයේ පැත්තෙන්, සමාජයේ පැත්තෙන් මොන වගේ කතාබහක්ද නිර්මාණය වෙලා තියෙන්නේ?
ඔදිලෘක්ෂි, පසුගිය සතියේ තිබුණු දේශපාලන උණුසුමත් එක්ක මෙම කාරණයක් මතුවුණේ ඒත් එක්කමයි. එතකොට මහ විශාල කතාබහකට ලක් නොවුණත් ශ්‍රී ලංකාව තුළ දේශපාලන ශේෂ්‍රය තුළ යම්කිසි ආකාරයකට ගැඹුරු සාකච්ඡාවක් ඇති වෙලා තිබුණු බව ඒ සම්බන්ධයෙන් පළවෙච්ච මතත් එක්ක අපිට කියන්නට පුළුවන්. විශේෂයෙන්ම නීෂා බිස්වාල්, ඒ වගේම සමන්තා පව, ඒ වගේම ටොම් මල්නොවිස්කි, ඒ වගේම සුසෑන් රයිස් කියන සහකාර රාජ්‍ය ලේකම්වරුන් තමයි ඉවත් කරලා තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරන මුල් වෙච්ච අය මේ තුල සිටිනවා, විශේෂයෙන්ම සමන්තා පව, නිෂා බිස්වාල් වැන්නවුන්. මොවුන් ඉවත් කිරීම තුළ ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජිනීවා නුවරදී මානව හිමිකම් කොමිසමේදී එල්ල වෙන්න පුළුවන් චෝදනා, නැත්තම් ශ්‍රී ලංකාවට එරෙහිව ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම්කිසි වාසිදායක තත්ත්වයක් ශ්‍රී ලංකාවට නිර්මාණය වුණා කියන එක දේශපාලන විචාරකයන් සඳහන් කරලා තිබුණා. එහි වාසිය ශ්‍රී ලංකාව ගත යුතුයි කියලා. මොකද ශ්‍රී ලංකාවට මානව හිමිකම් කොමිසම කියලා තිබෙනවා මෙන්න මේ ආකාර නිර්දේශ ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන් විදේශී විනිසුරුවන් යොදා ගන්න, මේ ආදී වශයෙන් නිර්දේශ ගණනාවක් ලබා දී තිබෙනවා. මේ නිර්දේශ වලට අපි ඒ ආකාරයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයට පෙර තිබුණු බැරක් ඔබාමාගේ පාලනයේදී එකඟ වූ ආකාරයෙන්ම යළි එකඟ නොවිය යුතුයි. ඒ සඳහා මෙම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සැර බාල කර ගැනීම සඳහා මෙම යෝජනාව තුළ තියෙනවා යම්කිසි ආකාරයක දරුණු තත්ත්වයක්, එය බාල කර ගැනීම සඳහා, ඒ ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් බවට හරවා ගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි කියන එක තමයි විචාරකයන් සඳහන් කරලා තිබුණේ. ඒ වගේම තව වார்த்தාවක් තිබුණා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශයකදී ප්‍රකාශ කරලා තිබුණා අපි මෙම නිර්දේශ ක්‍රියාත්මක කරනවා, නමුත් මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි කාලයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව. නමුත් එතනදී එල්ල වෙලා තිබුණ විවේචනය තමයි දැන් මේ ක්‍රියාත්මක කිරීම කියන එක ක්ෂණිකව ප්‍රකාශ නොකර වාසිය ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි මෙම නිලධාරීන් ඉවත් කිරීමත් සමග කියලා. තවත් වார்த்தාවක සඳහන් වුණා අලුත්ම වார்த்தාවක සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා කියන කාරණය. ඒ ඉතාමත්ම ආසන්නතම පුවත බවට පත් වෙනවා. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කරනවා නම් ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ තියෙන යෝජනාව සහ එය දැන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ට්‍රම්ප් පාලනයේ යටතේ අර නිලධාරීන් කණ්ඩායම ඉවත් කරලා තියෙන මොහොතක එය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් විය හැකියි. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ යටතේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු තුළ සිදු වෙලා තියෙන වෙනස්කම් ශ්‍රී ලංකාවට වාසිදායක ආකාරයෙන් යොදවා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තිබෙන බව දැන් අපට කිව හැකියි.
උණුසුම්ම දේශපාලනික කාරණාවලට අමතරව මේකත් උණුසුම් කාරණාවක්. අපි දුටුවා මේ සම්බන්ධව මතවාද දෙපාර්ශ්වයෙන්ම නැගෙනවා. එකක් තමයි රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් පැවතුණු ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දයාසිරි ජයසේකර මහතා, උතුරු පළාත් මහා අමාත්‍ය විග්නේශ්වරන් මහතාගේ ක්‍රියාකලාපයේ විවේචනය කරමින් යම් කිසි වූ අදහසක් ප්‍රකාශ කරනු ලැබුවා. ඊට පස්සේ උතුරු පළාත් මහා ඇමතිවරයාත් මේට ප්‍රතිචාර දක්වනු ලැබුවා. මේ සම්බන්ධව මම ටිකක් කතාබහ කරන්න කැමති ප්‍රියන්ත, ඇත්තටම මේ දෙපාර්ශ්වය සම්බන්ධයෙන් මේ වෙනකොට කොයි වගේ උණුසුමක්ද මතුවලා තියෙන්නේ කියලා දේශපාලනික වශයෙන්?
ඔව්, මේ දිල්රුක්ෂි දෑසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයා පසුගිය දෙවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සිවි විග්නේශ්වරන් උතුරේ මහමිතුරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. ඔහු ප්‍රකාශ කළ තිබුණේ ජාතිවාදී ක්‍රියාකලාපයක් තමයි අනුගමනය කරන විග්නේශ්වරන් මහතා. ඒ වගේම ඔහු ජාතික සමගියට සිංහල දෙමළ සමගියට බාධා ඇති කරනවා මෙම හැසිරීම තුළින්. ඒතකොට මේ හැසිරීම ගොඩක් වෙලාවට ඔහුගෙන් දක්නට ලැබෙන්නේ මේ පිටපස සිටින එන්ජිඕ එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන වගේම එල්ටීටීඊ බලල් අත් ඔහු පිටපසින් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තමයි ඔහු ක්‍රියා කරන්නේ. ඔහු තවත් ප්‍රකාශයක් කළා තිබුණා මේ ආකාරයට ක්‍රියාත්මක කරනවා නම් මෙම සුනකයා බැඳ දැමිය යුතුයි කියලා. මේ තමයි ආන්දෝලනාත්මක ප්‍රකාශය වුණේ. හැබැයි මීට විග්නේශ්වර මහතුරා ඊට පහුවෙනිදාම ප්‍රතිචාර දක්වා තිබුණා. ඔහු කියා තිබුණා ඔහුගේ මිත්‍රයෙකු වන දෑසිරි ජයසේකර අමාත්‍යවරයා ඔහු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කළා තියෙනවා. තමන්ව ඉවත් කළාට තවත් සත්‍ය කතා කරන කෙනෙක් එන්න පුළුවන්. එතකොට සත්‍ය කතා කිරීම නවත්වන්න බෑ. ශ්‍රී ලාංකික කිය කියා ඉඳලා වැඩක් නැහැ. නිකන් කට්ටිය එකතු වෙලා එකට කෑමක් කෑවට වැඩක් නැහැ. අවශ්‍ය වෙන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම. ඉන් ප්‍රශ්න විසඳීමෙන් තමයි මේකට විසඳුමක් ලැබෙන්නේ කියලා. කොහොමහරි මේ විග්නේශ්වරන් මහමිතුරය සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කරන්නත් දෑසිරි ජයසේකර අමාත්‍යරට හේතුවක් තිබුණා. මොකද විග්නේශ්වරන් මහමිතුරයා ප්‍රකාශ කළ තිබුණා ජගත් මානවහිමිකම් කොමිසම ඉදිරිපත් කළ තියෙන නිර්දේශවල යුද අපරාධ සිද්ධ වුණා යයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවන් යොදාගත යුතුයි කියන නිර්දේශය ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් සභාවට නීතිනේ ඉඩකඩක් තිබේද කියලා ඔහු සලකා බලන බව. ඒ කියන්නේ උතුරු පළාත් සභාව හරහා මේ විදේශීය විනිසුරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට නීති මීඩකඩක් තිබෙනවද කියන. ඒතකොට මෙය මධ්‍යමාණ්ඩුව ඉක්මවා යාමක් කියන අදහස් තමයි සමාජය තුළ මතුවලා තිබුණේ. ඒ සමගම තමයි දෑසිරි ජයසේකර අමාත්‍යරම ප්‍රකාශ කළා තිබුණේ. කෙසේ වෙතත් උතුරේ මහමිතුරාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මීට පෙරත් විවේචන එල්ල වුණා දකුණේ දේශපාලනඥයන්ගෙන්. එවැනිම විවේචනයක් තමයි මේ. මෙය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේදී විග්නේශ්වරන් මහතා දක්වන සමහර ආකල්ප යලිත් පිළිඹවීමක් විදිහට අපට හඳුන්වන්න පුළුවන් දෙයක් රක්ෂි.
හොඳයි, දැන් අපි මෙහිදී විමසලා බලමු අමාත්‍ය දෑසිරි ජයසේකර මහතාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කොයි ආකාරයෙන්ද මේ අදහස ප්‍රකාශ කළේ කියලා.
විග්නේශ්වරන් මැතිතුමා මේ වගේ ප්‍රකාශ ගණනාවක් පහුගිය කාලේ නිකුත් කෙරුවා. ඒ නිකුත් කරන්නේ අපි දන්නවා එතුමාගේ පිටිපස්සෙන් ඉන්න එන්ජිඕ කාරයන්ගේ සල්ලි වලට යට වෙලා තමයි එතුමා මේ කාරණේ කියන්නේ. මේවා මේ එල්ටීටී බලල් ලත් විදිහට තමයි අපි දකින්නේ. අම්මෝ මේ කතා කියනවා නම් මේ විදිහට මේ පිස්සු විකාරෙන් මම කියන්න කැමති කරුණා කළා මේ සුනකයා බැඳලා දාන එක තමයි කරන්න තියෙන්නේ. එච්චරයි අපිට කියන්න තියෙන්නේ.
ප්‍රියන්ත, ඔබ මේ මීට සුළු මොහොතකට කලින් සඳහන් කරපු ආකාරයට විග්නේශ්වරන් මහමැතිවරයාත් මේකට පිළිතුරු ලබා දුන්නා.
මගේ මිත්‍රයා දෑසිරි ජයසේකර මහත්තයා මාව පන්නන්න ඕන මෙහෙන් ගහලා එලවන්න ඕන කියලාත් කියලා තියෙනවා. මාව ගහලා පන්නලා දැම්මට තවත් අර්ථ කියන්නේ නැතු එක්කෙනෙක් නැති වෙනවා කියලා කියන්න බෑ. අපි කියන්නේ ඇත්තමයි. මොකද්ද මේ ඇත්ත? අපේ ප්‍රශ්නවල විසඳීමක් ඒක සොයාගන්න නැතුව ඔය අපිට එක එක රැස්වීම දාලා මේ ක්‍රීඩා මේවා දාගෙන නැත්නම් එකතු වෙලා කෑම කණ්ඩායි අපි ඔක්කොම ලාංකිකයෝ කියලා කියාගෙන ගියාට ඒක හරියන්නේ නැහැ. දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නවල දැනගෙන ඒ ප්‍රශ්නවලට විසඳීමක් සොයා ගන්න ඕනේ.
එක්තරා උත්සව සභාවක් අවස්ථාවකදී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාත්මයට විරෝධය පළ කරමින් අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතාගේ ක්‍රියාකලාපයේ මේ ආකාරයෙන් විවේචනයට ලක් කළ තිබුණා.
සමහරු ජාත්‍යන්තරයේ බලපෑම් වලට යටත් වෙලා සමහර රටවල් වලට රට පාවා දෙන්නත් කටයුතු කළා තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. මම දැක්කා උතුරේ මහමැතිවරයා ප්‍රකාශයක් කළා තියෙනවා කවුරු මොනවා කිව්වත් එතුමා හයිබ්‍රිඩ් අධිකරණයක් උතුරේ ස්ථාපිත කරන්න කටයුතු කරනවා කියලා. එතුමා මං හිතන්නේ හීනෙන් වෙන්නේ නැති ඒක දැකලා ඇත්තේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ නායකය හැටියට ඉන්නකම් අපේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු රණවිරුවන්ව ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා කියන එක බොහොම පැහැදිලිව මතක් කරන්න කැමතියි.
අපි මීළඟට දැනගන්න කැමති TNA ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික් මන්ත්‍රි සුමන්ත්‍රන් ඝාතන තැත පිළිබඳව අපි ගිය සතියේදී කතා බහ කළා. මේ සම්බන්ධව අලුතෙන් තොරතුරක් මේ වෙනකොට වාර්තා වෙනවද කියලා දැනගන්න.
පොදිල්ටුක්ෂි, අලුත්තරතුරක් කියන්නේ මුලින්ම සුමන්ත්‍රන් මන්ත්‍රීවරයාගේ ඝාතන උත්සාහය පිළිබඳව හතර දිනක් තමයි අත්අඩංගුවට ගෙන තිබුණේ. පසුව ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු මත තවත් අයෙක්ව අත්අඩංගුවට ගෙනුණා. ඊළඟට අත්අඩංගුවට ගන්න පුද්ගලයාත් මන්නාරම් ප්‍රදේශයේම පදිංචිකරුවෙක් කියලා තමයි ආරක්ෂාංශ ප්‍රකාශ කළා තිබුණේ. ඔවුන් ඉන්පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තිබුණා කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා. ඊට අමතරව ආරක්ෂාංශ හෙළිදරව් කරගෙන තිබෙනවා මෙම සුමන්දිරන් මන්ත්‍රීවරයා ඝාතන තැත නෝර්වේ, ඔස්ට්‍රේලියාව, ඒ වගේම ප්‍රංශය, ඒ වගේම මැලේසියාව වගේ රටවල පදිංචි එල්ටිටි සංවිධානයට ආධාර කරන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඌමනාව මත මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම උත්සාහ කළා කියන කාරණය. විශේෂයෙන්ම නෝර්වේ රටේ පදිංචි නෙදියවන් නැමැති එල්ටිටි හිටපු නායකයෙකු සිටිනවා. ඔහු මෙහි මූලික සැලසුම් කරුවා ලෙස කටයුතු කරන බවට තමයි ආරක්ෂා අංශවල තොරතුරු ලැබී තිබෙන්නේ. මොකද මේ පුද්ගලයා සම්බන්ධයෙන් මීට පෙරත් විවිධ වාර්තා පළ වුණා. ඔහු අතරව ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතුවරින්තුවක් පවතින බවට, නමුත් ඔහු අතරව ගැනීමට තවම හැකියාවක් ලැබී නැහැ. මෙම සැලසුම සම්බන්ධයෙන් මේ පුද්ගලයා ප්‍රධාන වශයෙන් පිටුපස සිටින බව තමයි මේ වාර්තාවල සඳහන් වුණේ. දිල්රුක්ෂි.
පසුගිය සතියේදී තවත් අලුත් ප්‍රවෘත්තියක් වාර්තා වුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්න මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය තීරණය කළා තියෙනවා කියලා බොහෝ පිරිසක් මේක උනන්දුවක් දක්වන කාරණාවක්. අපිට මේ සම්බන්ධව වැඩිතර තොරතුරු කියන්න පුළුවන්ද ප්‍රියන්ත?
ඔව්, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම්වරයා වශයෙන් කටයුතු කරන කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කිරීම තමයි දිලක්ෂිම ප්‍රවෘත්තිය. මොකද ඔහු ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්. එම නිසා ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දීමට හැකියාවක් නොමැති බව තමයි ශ්‍රී ලංකා ආණ්ඩුව මෙතෙක් කල් ප්‍රකාශ කරලා තිබුණේ. නමුත් ඔහුගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වෙලා තිබුණා ඔහු ඔස්ට්‍රේලියා පුරවැසියෙක් වූවාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා දෙන බවට සහතිකයක් තිබේ නම් එම සහතිකය ඔස්ට්‍රේලියානු රජයට ඉදිරිපත් කරලා ඔස්ට්‍රේලියානු රජයෙන් එම පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඔහුට හැකියාව පවතින බව, එම සහතිකය නොමැති ඔස්ට්‍රේලියානු රජය කැමැත්තක් දක්වන්නේ නැහැ තමන්ගේ පුරවැසියෙකුට පුරවැසිභාවය ඉවත් කරන්න. නමුත් දැන් තියෙන වාතාවරණය යටතේ ඔහුට එම අවස්ථාව හිමි වී තිබෙනවා. එම නිසා ළඟදීම දිනයක ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියා ආණ්ඩුවට මෙම සහතිකය ඉදිරිපත් කර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයෙන් ඉවත් කිරීමට, කුමාර් ගුණරත්න ඉවත් කිරීමට කැමැති බව දැක්වෙන ප්‍රකාශයක් ලබා ගනී. එම ප්‍රකාශය ශ්‍රී ලංකාව ආණ්ඩුවට මාස 3ක් ඇතුළත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සාහුරු වෙනවා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු කරමින් ඉන්න සමයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තුළ විවිධ කණ්ඩායම් බෙදිලා එම පක්ෂය තුළ යම්කිසි ආකාරයක අර්බුදකාරී තත්ත්වයක් මතුවුණු වෙලාවක ආරක්ෂා සම්බන්ධයෙන් ප්‍රශ්නය මුල් කරගෙන ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත් වෙලා තිබුණා. පස්සේ ඔහු ශ්‍රී ලංකාවට එක්තරා අවස්ථාවක පැමිණියා. එම අවස්ථාව ඔහු පැහැර ගැනීමකට ලක් වුණා. ඉන්පසු ඔහු පිටුවහල් කළා. ඉන් අනතුරුව යලිත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී වීසා කාලය ඉක්මවා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම තුළ තමයි ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව එම නඩුව විභාග කර අවුරුද්දකට ඔහු සිරගත කළා. එම අවුරුද්දෙන් පස්සේ නිදහස් වීමෙන් අනතුරුව තමයි මේ අවස්ථාව ඔහුට උදා වී ඇත්තේ. එතකොට ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිවීමත් සමගම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන කටයුතුත් එක්තරා ආකාරයකට ඔහු වටා ඒකරාශී වෙයි කියන අදහස තමයි මේ වාර්තාවල සඳහන් වුණේ.
හොඳයි ප්‍රියන්ත, බොහොම ස්තුතියි. අපි මෙහි සිට ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන උනන්දුවත් එක්ක, ශ්‍රී ලංකාවේ තියෙන දේශපාලන වාතාවරණයත් එක්ක සතියෙන් සතියේ මතුවන අලුත්ම කරුණු පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ගෙනාවාට බොහොම ස්තුතියි. ලබන සතියේ සඳහා හමු වෙන තෙක් අපි ඔබට ආයුබෝවන් කියමින් සමු දෙනවා.
ආයුබෝවන් දිලුක්ෂි.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.